මයි බොවන් දුවේ පුතේ. අද දිනේ මම තෝරා ගත්තේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 6 වෙනි නිපුණතාවයේ ලෙස තිබෙන ආහාර පිළියෙල කිරීම හා පිසීම යන පාඩමයි. දුවල පුතාලා පාඩමට සූදානම් වීමට පෙර ඔබගේ පෙළ පොත සහ අභ්‍යාස පොත ළඟ තබාගෙන ඒ සඳහා සහභාගී වන ලෙස මම මතක් කරනවා. දුවල පුතාලා මේ වන විට ගුණාත්මක ආහාරයක් කියන්නේ මොකක්ද? ගුණාත්මක ආහාරයක් තෝරාගන්නේ කෙසේද? ඒවා ගබඩා කර තබාගන්නේ කෙසේද? ආදී කරුණු පිළිබඳ පෙර පාඩම් වලදී හොඳින් දැනුවත් වෙලා ඉන්නේ. දුවල පුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ කරුණක් තමයි අපි ආහාර පිළියෙල කිරීමේදී හා පිසීමේදී ගුණාත්මක බව රැක ගැනීම හා වර්ධනය කර ගැනීම වගේම ආහාර පිළියෙල කිරීමේදී ඒවා නිර්මාණශීලීව සකස් කර ගැනීමද ඉතාම වැදගත් වෙනවා. දුවල පුතාලා දැනගත්තේ නැති වුණාට ඔයාලගේ වැඩිහිටියෝ නම් ආහාර පිළියෙල කිරීම හා පිසීම කාර්යයන්වලදී විවිධ උපක්‍රම භාවිතා කරමින් ආහාර රසවත් කිරීම, ආහාරයේ ගුණාත්මක බව වැඩි දියුණු කර ගැනීම, ආහාර වර්ණවත් ලෙස සකස් කර ගැනීම ආදී කාර්යයන්වලදී නිරන්තරයෙන් නියැලෙනවා. ඉතින් දුවේ පුතේ, මම ඔයාලට කිව්වනේ වැඩිහිටියෝ ආහාර පිළියෙල කිරීමේදී මේ රසවත් කිරීම, වර්ණවත් කිරීම ආදී කාර්යයන් කරනවා කියලා. එයාලා එහිම කරන්නේ විවිධ උපක්‍රම භාවිතා කරලා. මෙන්න මේ උපක්‍රම මොනවද කියලා බැලුවොත් පුතේ, අපි ඒවා අඳුනගන්නවා ආහාර පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම කියලා. මොනවද පුතේ? ආහාර පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම කියලා. පුතාලගේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා ආහාර පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම කිහිපයක්. මොනවද කියලා බලමු. අත් ගැසීම, මිශ්‍ර කිරීම, කවලම් කිරීම, ගැසීම, කැබලිවලට කැපීම සහ පදම් කිරීම. මෙන්න මේ පාඩම පුතේ ප්‍රායෝගික පාඩමක්. නමුත් අපිට ප්‍රායෝගිකව ගෘහාර්ථක විද්‍යාගාරයේ මේ දවස්වල ක්‍රියාකාරකම් කිරීමට නොහැකි වෙලා තියෙනවා. කොරෝනා වසංගතය හමු අපිට පාසල් යාමට නොහැකි නිසා අපේ පාඩම් ටිකක් අතපසු වීමකට ලක් වෙනවනි. ඉතින් ඒ නිසා පුතේ, අපි ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වුණත් එහි න්‍යායාත්මක දැනුම ලබා ගැනීමයි මෙතනදි සිද්ධ කරන්නේ. මම එකයි පුතාලට කිව්වේ ඔයාලගේ පෙළ පොතත් සමගින් මේ පාඩමේ ඉදිරියට යනකොට මෙහි තියෙන කරුණු හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා කියලා. ඉතින් පුතේ, මම ඔයාලට මතක් කරානේ ආහාර පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම තියෙනවා කියලා. මොනවද කියලා ආපහු බලමු. අත් ගැසීම, මිශ්‍ර කිරීම, කවලම් කිරීම, ගැසීම, කැබලිවලට කැපීම සහ පදම් කිරීම. මෙන්න මේ උපක්‍රම භාවිතා කරමින් අපේ ආහාරයේ ගුණාත්මක බව හොඳින් රැක ගැනීමට පුළුවන් අපට. ඉතින් පුතේ, මෙන්න මේ ක්‍රම සමගම ආහාර පිළියෙල කිරීමේදී තව කරුණු කීපයක් පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වටිනවා. අපි බලමු මොනවද කියලා. එකක් තමයි පුතේ, අමුද්‍රව්‍ය ගුණාත්මක බවින් යුක්ත වීම. ඒ කියන්නේ අපි ආහාර පිළියෙල කරන්න භාවිතා කරන අමුද්‍රව්‍ය ඉතාමත් අලුත් ඒවා, ඊළඟට පෝෂ්‍යදායි බවින් ඉහළ ඒවා තෝරාගත්තොත් පුතේ, අපිට අපේ ආහාරය ගුණාත්මක බවින් ඉහළ තත්ත්වයක් අනුව සකස් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි කිව්වේ අපි යොදාගන්න අමුද්‍රව්‍ය ගුණාත්මක බවින් යුක්ත ඒවම තෝරාගත යුතුයි කියලා. තව කරුණක් තියෙනවා පුතේ, නියමිත ප්‍රමාණවලින් අමුද්‍රව්‍ය භාවිතා කිරීමත් වැදගත්. ඒ කියන්නේ අපි සකස් කරන ආහාරය සඳහා යොදාගන්න අමුද්‍රව්‍ය නියමිත ප්‍රමාණයන්ගෙන්, නියමිත ප්‍රමාණවලින් මැනලා, එහෙමත් නැත්නම් කිරලා, අපේ අම්මලා නම් මේවා දන්නව කොහොමද මනින්නේ කියලා, මේවා අඩු වැඩි වුණොත් අපේ ගුණාත්මක බවට හානි වෙන්නට පුළුවන්. ඒ නිසා පුතේ, ආහාර පිළියෙල කරනකොට අමුද්‍රව්‍ය නියමිත ප්‍රමාණවලින්ම භාවිතා කිරීම ඉතාම වටිනවා. ඒ වගේම තමයි පුතේ, අපි පිළියෙල කිරීමේදී සුදුසු උපකරණ හා මෙවලම් යොදා ගැනීමත් ඉතාම වටිනවා. අපි ආහාර පිළියෙල කිරීම සහ පිසීම කාර්යයන් කිරීමට උපකරණ භාවිතා කරනකොට පුතේ, ආහාරයේ ස්වභාවයට ගැළපෙන ආකාරයෙන් බඳුන් තෝරා ගැනීම කලන්න ඕනේ. එහෙම නොවුනොත් පුතේ, සමහර බඳුන් අපේ ආහාරයේ ඇලෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර බඳුන් අපේ ආහාරය සමග ප්‍රතික්‍රියා කරන්නට පුළුවන්. සමහර බඳුන් අපේ ආහාරය උතුරලා යන්නට පුළුවන්. ඊළඟට අපි කලවම් කිරීම වගේ ශිල්පීය ක්‍රම භාවිතා කරද්දී අපේ ආහාරයේ හැලෙන්නට පුළුවන්. ඔය වගේ විවිධ දේවල් වෙන්නට පුළුවන්. ඒ නිසා පුතේ හැම වෙලාවකම ආහාරය සඳහා සුදුසු ආහාරය පිසීම සඳහා සුදුසු උපකරණ සහ මෙවලම් යොදා ගැනීමම අපි කරන්නට ඕනේ. තව එකක් මම කියන්නම් උදාහරණයක්. අපි මුගක් වෙලාවට අච්චාරුවක් වගේ දෙයක් සකස් කරනකොට මෙන්න මේ අච්චාරුවට අම්ල වගේ දේවල් භාවිතා කරනවනේ පුතේ. මුගක් වෙලාවට අම්ලත් සමග ප්‍රතික්‍රියා කරන බඳුනක් අපි භාවිතා කරලා තිබුණොත් අපේ අච්චාරුවේ ගුණාත්මක බවට හානි වෙනවා වගේම අපේ සෞඛ්‍යයටත් අහිතකර වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මම ඔයාලට මතක් කරේ අපේ ආහාර පිළියෙල කිරීම හා පිසීම කාර්යයන්වලදී සුදුසු උපකරණ හා මෙවලම්ම යොදාගත යුතු බව. ඒ වගේම තමයි පුතේ අපි යොදා ගන්න උපකරණ හා මෙවලම් වල පවිත්‍රතාවයත් ඉතා ඉහළින් තිබිය යුතුයි. ඔයාලා දන්නවා මෙන්න මේ උපකරණ අපි තබලා තියෙන ස්ථානය අනුව සමහර විට සුද්ධ ජීවීන් ඇතුල් වෙන්න පුළුවන්, දූවිලි වැදිලා තියෙන්න පුළුවන්, ඒ වගේම මීයෝ, කැරපොත්තෝ, කුමීන් වගේ සත්තු ඇතුල් වෙලා ඉන්න පුළුවන්, සත්තු ගැවසෙන්න පුළුවන්. එතකොට අපේ බඳුන් අපවිත්‍ර වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි ආහාර පිළියෙල කිරීමට සහ පිසීමට පෙර භාවිතා කරන උපකරණ හා මෙවලම් සියලුම දේවල් හොඳින් පිරිසිදු කරලා තමයි ඒ කාර්යයට යොදා ගන්නට ඕනේ. ඒ වගේම තමයි පුතේ අපි දන්නවා එක් එක් ආහාරයට භාවිතා කරන ශිල්පීය ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක ආහාරය පිළියෙල කරද්දී ශිල්පීය ක්‍රම දෙක තුනක් තියෙන්නටත් පුළුවන්. නමුත් පුතේ අපි හැම වෙලාවකම දැනගන්න ඕනේ ආහාරය අනුව නිවැරදි ශිල්පීය ක්‍රමයෙන්ම භාවිතා කරන්නට. නිවැරදි ශිල්පීය ක්‍රම භාවිතා කරාම පුතේ අවසානයේ අපිට හොඳ ගුණාත්මක ආහාරයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඔන්න පුතේ මම කිව්වේ අපි පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම භාවිතා කරත් මෙන්න මේ කරුණු ටිකත් සම්පූර්ණ වුණේ නැත්තම් අපේ ආහාරයට එහෙම නැත්තම් සකස් කරන ආහාරය ගුණාත්මක බවින් හානි වෙන්න අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කරුණු කිහිපේ පිළිබඳත් අපි හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට ඕනේ. නැවතත් මම මතක් කරන්නම්, අපි යොදා ගන්න අමුද්‍රව්‍ය ගුණාත්මක බවින් යුක්ත වෙන්න ඕනේ, නියමිත ප්‍රමාණවලින් භාවිතා කරන්නට ඕනේ, සුදුසු උපකරණ හා මෙවලම් යොදා ගන්නට ඕනේ, උපකරණ හා මෙවලම් වල පවිත්‍රතාවය පවත්වා ගන්නට ඕනේ, නිවැරදි ශිල්පීය ක්‍රමානුගමනය කරන්නට ඕනේ. දැන් මතකයි නේද දුවල පුතාලට? මෙන්න මේ සියලුම උපක්‍රම සහ කරුණු යොදා ගනිමින් පුතේ ගුහාතික විද්‍යාගාරය තුල නම් අපි සුළු කෑම වර්ග සකස් කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙනවා. එන්න ඒ වෙලාවට පුතේ අපි පිටි භාවිතා කරලා එහෙම නැත්නම් පිටි මෝලි භාවිතයෙන් කෑම වර්ග සකස් කරනවා. මෙන්න මෙතනදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ පිටි මෝලි එහෙම නැත්නම් ඩෝ එකක් කියන්නේ මොකද්ද කියලා. පුතේ පිටි මෝලි වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එනම් ඝන පිටි මෝලි, දියාරු පිටි මෝලි සහ පේස්ට්‍රි කියලා. මොනවද පිටි මෝලි වර්ග තුන? ඝන පිටි මෝලි, දියාරු පිටි මෝලි සහ පේස්ට්‍රි. අපි එකින් එක කතා කරොත් ඝන පිටි මෝලියක් කියලා කියන්නේ පිටි මේද සුවල්පයක්, පිපුම් කාරකයක්, සීනි සහ ජලය අඩංගු කරලා ඝනව සකස් කරගන්නා මිශ්‍රණයකට. මෙන්න මේ පිටි මෝලියෙන් පුතේ අපි මාළු පාන්, බනිස්, ඩෝනට්ස්, පීසා, රොටි වගේ ආහාර වර්ග සකස් කරනවා. දියාරු පිටි මෝලි කියලා කියන්නේ ජලය හෝ පොල් කිරි උදව් කරගෙන පිටි උකු ද්‍රාවණයක් විදියට සකස් කරගන්නවා. අන්න ඒ තුලින් අපි ආප, පෑන්කේක්, කොකීස්, තෝසේ, හැඳිකැම් වැනි ආහාර වර්ග සකස් කරගන්නවා. ඒ වගේම තමයි පුතේ තවත් පිටි මෝලි වර්ගයක් තියෙනවා කිව්වනේ පේස්ට්‍රි කියලා. මෙන්න මෙතන පුතේ විශේෂත්වයක් තියෙනවා. මෙහිදී අපි පිටි හා මේදය නියමිත අනුපාතයෙන් යුක්තවම යොදා ගන්නවා. එහිම යොදාගෙන සකස් කරන පේස්ට්‍රි මෝලි වර්ග හතරක් තියෙනවා. උදාහරණ විදියට පුතාලගේ පෙළපොත අරන් බලන්න හොඳට දීලා තියෙනවා ෂෝට් ක්‍රස් පේස්ට්‍රිය, පැටි පේස්ට්‍රිය, පප් පේස්ට්‍රිය සහ ෂූ පේස්ට්‍රිය කියලා. පුතේ මෙන්න මේම වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ මෝලි, එහෙම නැත්නම් මේ පේස්ට්‍රි මෝලිය යොදා ගන්න අමුද්‍රව්‍ය සහ සකස් කරන ආකාරය අනුවයි. එතකොට ෂෝට් ක්‍රස් පේස්ට්‍රිය කියලා කියන්නේ ඝන පිටි මෝලියට සමානයි. හුඟක් වෙලාවට පුතේ මේ ෂෝට් ක්‍රස් පේස්ට්‍රියෙන් අපි පැටිස්, පේස්ට්‍රි බාස්කට්, පේස්ට්‍රි රෝල්ස් වගේ ආහාර වර්ග සකස් කරගන්නවා. සකස් කරගෙන අපිට තෙල් භාවිතා කරලා සහ අවන් එක භාවිතා කරලා පිසීම ලක් කරනවා. ඊළඟට පුතේ පැටි පේස්ට්‍රිය. පැටි පේස්ට්‍රිය කියලා කියන්නේ අපි පැටි සකස් කරගන්න මෝලියක්. මේන් මේනුත් අපිට පුළ මේකත් ඝන ස්වභාවයට නැත්නම් ඝන පිටි මෝලි ස්වභාවයට ලං වෙනවා. ඊට අමතරව පුතේ පප් පේස්ට්‍රි කියලා මෝලියක් දීලා තියෙනවනේ. මෙන්න මේක නම් චුට්ටක් අනිත් මෝලි දෙක තුනටම වඩා ටිකක් වෙනස්. මෙහිදී පුතේ අපි යොදා ගන්නවා මේද ප්‍රමාණය පිටි වලට සමානව. ඒ කියන්නේ වැඩි මේද ප්‍රමාණයක් මෙතනදී භාවිතා කරනවා. ඒ වගේම තමයි පුතේ මේ පිටි මෝලිය සකස් කරන ආකාරයත් අනිත් පිටි මෝලි සකස් කරනවට වඩා වෙනස්. මේ දැන් වෙළඳ පොලේ න පුතේ ඔයාලා පප් පේස්ට්‍රි වලින් සකස් කරපු ආහාර වර්ග පරිභෝජනය කරලා ඇති. මාළු පේස්ට්‍රි, සොසේජස් පේස්ට්‍රි ආදී වශයෙන් සකස් කරපු ආහාර වර්ග තියෙනවා. පුතේ මෙතන විශේෂත්වය තමයි මේක මේ මෝලියෙන් සකස් කරන ආහාර වර්ග අවන් එකක් භාවිතයෙන්ම තමයි පිසීමට ලක් කරන්නේ. තෙලේ වගේ දෙකදී භාවිතා කරලා අපිට පිසීම කරන්නට බෑ. ඊළඟ මෙතන ලේය කීපයකින් ඉස්සුණු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ අපි පරිභෝජනය කරනකොට මේක කැඩෙන ස්වභාවය හරිම මෘදු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ සූ පේස්ට්‍රිය. මෙන්න මේ පේස්ට්‍රියත් අනිත් පේස්ට්‍රි තුනටම වඩා සකස් කරන ආකාරය හරිම වෙනස්. උදුන භාවිතා කරලා අමුද්‍රව්‍ය ටික උදුනේ රත් කරමින් තමයි අපි පිටි මෝලිය සකස් කරන්නේ. වෙනස්ම විදිහක් තමයි අනිත් මෝලි තුනටම වඩා. ඉක්ලෙයාස් ක්‍රීම් බනිස් වැනි ආහාර වර්ග අපි මෙන්න මේ පිටි මෝලිය භාවිතයෙන් එහෙමත් නැත්නම් සූ පේස්ට්‍රිය භාවිතයෙන් සකස් කරගන්නවා. මම ඔයාලට කියලා දුන්නේ පුතේ අපි ආහාර වර්ග සකස් කරනකොට පිටි මෝලි වර්ග තුනක් භාවිතා කරනවා. ප්‍රධාන වශයෙන් ඝන පිටි මෝලි, දියාරු පිටි මෝලි සහ පේස්ට්‍රි කියලා. එන්නේ පිටි මෝලි තුනෙන් සකස් කරන ආහාර වර්ග වෙනස් විදිහට සකස් කරන එකයි මම ඔයාලට කියලා දුන්නේ. ඊළඟට පුතේ අපි මෙන්න මේ පිටි මෝලි භාවිතයෙන් කෑම සකස් කරනකොට අර ඉහතදී මං සකස් කර ශිල්පීය ක්‍රම තියෙනවනේ. අන්නේ ශිල්පීය ක්‍රම බහුල වශයෙන් භාවිතා කරනවා. එයින් අපි බලාපොරොත්තු වෙන්නේ පුතේ අපේ ආහාරයේ ගුණාත්මක බව, හොඳ වයනයක්, හොඳ රසයක් වගේ දේවල් ලබා ගැනීම. ඉතින් මම දැන් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ පුතේ ඔයාලත් එක්ක මෙන්න මේ ශිල්පීය ක්‍රම කෙටියෙන් සාකච්ඡා කරන්නට. මේ වෙලාවේ පෙළපොත ඔයාලා ළඟ තියෙනවනේ. පෙළපොතේ තියෙන රූප රාමු දෙසත් මම මේ පාඩම කතා කරනකොට චුට්ටක් ඔයාලා බලන්න. එතකොට ඔයාලට මේක හොඳටම පැහැදිලි වෙනවා. අධ්‍යසීමේදී පුතේ පිටි මිශ්‍රණයට වාතය ඇතුළු වීම තුලින් එක්කන ලද ඊස්ට් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව මුදා හැරීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වායුව පිටි මෝලිය ඇදීමට ලක් කරමින් එළියට යනවා. ඒ ඇදීමට අපි කියනවා පුතේ පිටි මෝලිය පිපීමකට ලක් වෙලා කියලා. මෙතනදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවීමක් සිද්ධ වෙන්නේ පුතේ අපි ඊස්ට් භාවිතා කරනවානේ. ඊස්ට් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ඊස්ට් වල හොඳින් ක්‍රියාත්මක වීමට අපේ අත්ගැසීම කියන ශිල්පීය ක්‍රමය බෙහෙවින්ම උදව් වෙනවා. අපි අත්ගැසීම නිසා පිටි මෝලිය තුල පිටි ජලය සමග මිශ්‍ර කර විට පිටි මෝලිය තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව මෝලිය පුරා පැතිරිලා යාමටත් උදව් වෙනවා. තව එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව පැතිරිලා යාමට පිටිවල තියෙන විශේෂ ප්‍රෝටීනයකුත් හේතු වෙනවා. මොකද්ද දන්නවද? ග්ලූටන් නම් ප්‍රෝටීනය. ග්ලූටන් නම් ප්‍රෝටීනයේ තියෙන විශේෂත්වය තමයි පුතේ අපේ මේ පිටි මෝලියේ ඇදෙන සුළු බව ගෙන දෙන්නට හේතු වෙනවා. ඒ කියන්නේ අපි අත්ගසනකොට මේ පිටි මෝලිය හොඳින් තෙරපමින්නි කරන්නේ. එතකොට අපේ පිටි මෝලිය කැඩෙන්නේ නැතුව හොඳින් ඇදෙන ස්වභාවයක් ගෙන දෙන්නේ මෙන්න මේ ග්ලූටන් නම් ප්‍රෝටීනය නිසා. ඔයාලා පෙළපොත දිහා හොඳින් බැලුවොත් පේනවා අත්ගසන ආකාරය. හොඳින් බලන්න සමතල මතුමිටක පිටි කොටස දාලා අපි හොඳ අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකක් දාලා ඊට පස්සේ මේක හොඳ ගුලියක් වගේ සකස් කරලා පුත්තේ අල්ල භාවිතේ තෙරපීමක් කරනවා. හොඳින් තෙරපලා මේක අපි අර කිව්වා වගේ අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ අපි ගුලියක් වගේ සකස් කරලා වහලා තිනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව ගියාට පස්සේ අපි කිව්වා මේක පිපෙනවා කියලා. හොඳින් පිපුණාට පස්සේ අපි අපිට අවශ්‍ය ආහාර වර්ග එහෙම නැත්නම් පාම්, බනිස්, ඩෝනට්ස් වගේ ආහාර සකස් කර ගැනීම සිද්ධ කරනවා. එන්නේ අපි සකස් කරන ආහාරවල හොඳ වයනයක්, හොඳ මෘදු බවක්, හොඳ රසයක්, හොඳ පෙනුමක් ලබා ගැනීමට මෙන්න මේ අත්ගැසීම කියන ශිල්පීය ක්‍රමය බෙහෙවින්ම උපකාරී වෙන එක මතක තියාගන්නට. ඔයාලා මේ වෙනකොට හොඳින් තේරෙනවා ඔයාලට. ඊළඟට පුතේ තවත් මම ශිල්පීය ක්‍රමයක් ඔයාලත් එක්ක කතා කරනවා, මිශ්‍ර කිරීම කියලා. ආහාර සකස් කිරීමේදී ආහාර ද්‍රව්‍ය, එහෙම නැත්නම් අපි යොදාගන්න අමුද්‍රව්‍ය එකිනෙක හොඳින් ගැටීම සඳහා, එකිනෙක හොඳින් මිශ්‍ර වීමට අපි මිශ්‍ර කිරීම කරනවා. ඒ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියේදී පුතේ අපේ ද්‍රව්‍ය හැම තැනකම ඒකාකාරීව පැතරවීමක් සිද්ධ වෙනවා. අපි මෙහිදී පුතේ ගෑරුප්පුව, බිත්තර ගසන උපකරණය, විද්‍යුත් මිශ්‍රකය, බ්ලෙන්ඩරය, එහෙම නැත්නම් හැඳි වර්ග, පොල්කටු හැන්දක්, ලී හැන්දක් වගේ හැඳි භාවිතයෙන් මේ ආහාර ටික හොඳින් මිශ්‍ර කරන්නට ඕනේ. අපි මේ උපකරණ භාවිතයෙන් කරාම පුතේ සුත්‍ර ජීවීන් ඇතුල් වීම වගේ දේවල් සිද්ධ නොවි අපේ ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිත බවත් ආරක්ෂා වෙනවා. ඒ නිසා පුතේ අපි මේ මිශ්‍ර කිරීමේ කියන ක්‍රියාවලියේදී උපකරණ භාවිතා කිරීම ඉතාම වටිනවා. ඒ වගේ තමයි මිශ්‍ර කිරීම නිසා පුතේ දැන් අපි දියාරු පිටිමෝලියක් සකස් කරනකොට පිටිමෝලියේ කැබලි ඉතුරු නොවි එකම දියරයක් උකු දියරයක් සමාන දියරයක් හොඳට සකස් වෙන්නේ මෙන්න මේ මිශ්‍ර කිරීම කියන ශිල්පීය ක්‍රමය නිසා. ඊළඟට පුතේ තව ශිල්පීය ක්‍රමයක් තියෙනවනේ කලවම් කිරීම කියලා. කලවම් කිරීමේදී පුතේ අපි මෙන්න මේ අමුද්‍රව්‍ය ටික එකට හොඳින් කලවම් කරනකොට පුතේ විශේෂ අවධානයකින් එය කරන්නට ඕනේ. රසය, පෙනුම වැනි ලක්ෂණ ලබා ගැනීමට මෙන්න මේ ශිල්පීය ක්‍රමයත් ඉතාම වටිනවා. හොඳට උදාහරණයක් බලන්න පුතේ, ඔයාලගේ පෙළ පොතේ තියෙනවා කේක් මිශ්‍රණය කලවම් කරන ආකාරය. මේදී පුතේ සීනි, බටර්, මාගරින් අපි ඉස්සර වෙලා මිශ්‍ර කරලා හොඳින් මේ මිශ්‍රණය සකස් කරලා ඒට අපි පිටි කලවම් කිරීම පස්සේ සිද්ධ කරන්නේ. මෙන්න මේ පිටි කලවම් කරද්දී පුතේ හැඳ භාවිතයෙන් පිටි ටික ටික එකතු කරමින් එකම අතකට පෙරලීමක් තමයි කරන්නේ. අපිට හිතෙන හිතෙන විදිහට මේ හැඳ එහා මෙහා කරන්නට බෑ. එහෙම වුණාම පුතේ අර කලවම් කිරීමේ ක්‍රියාවලිය හොඳින් සිද්ධ නොවිලා අපේ කේක් එකේ බැසීමක්, එහෙම නැත්නම් හොඳ වයනයක් අපිට හොඳ පෙනුමක් ලබා ගන්නට හැකියාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි පුතේ තව එකක් තියෙනවනේ, මං කියවන පප් පේස්ට්‍රි කියලා පිටිමෝලියක් සකස් කරනවා කියලා. අන්න එතනදී පුතේ අපි මේ පිටිමෝලියට මාගරින් එකතු කරන විදිය, එහෙම නැත්නම් මාගරින් කලවම් කරන විදිය කේක් වල මේ මිශ්‍රණයට කලවම් කරන ආකාරය අනුව නෙවෙයි. ඒ කියන්නේ පුතේ මෙතනදී අපි හරිම සූක්ෂම විදිහට පිටි මෝලිය මැදට මේ දේ තියලා හතර වටේ හොඳට වහලා මේ දේ එළියට යන්නේ නැතුව තෙරපීම මගින් තමයි පුතේ පිටි කොටස තුල මේ දේ කලවම් කිරීම සිද්ධ කරන්නේ. බලන්නකෝ ආත්පසීම වෙනස් නේද කේක් වලට පිටි මිශ්‍ර කරන කලවම් කරනවට වඩා. එක් එක් ආහාරය අනුව මෙන්න මේ කලවම් කරන ආකාරය වෙනස් කියන එක පුතේ ඔයාලා මෙතනදී අවබෝධ කර ගැනීම වටිනවා. ඊළඟට ඔයාලට දීලා ඇති පළතුරු සලාද සකස් කරද්දී පළතුරු කැබලිත් පුතේ හැන්දකින් කලවම් කිරීම කරන්නේ හරිම හිමීට. අපිට ඕන විදිහට හැන්ද එහා මෙහා කරමින් පළතුරු කැබලි කලවම් කරන්නට ගියොත් පුතේ අපේ පළතුරු සලාදයට ජලය වගේ දේවල් එකතු වෙලා ඊළඟට රසය අඩු වෙන්නට පුළුවන්. පළතුරු කැබලි පොඩි වෙලා ගිහිලා වයනේ වෙනසක් වෙන්නට පුළුවන්. බලන්නකෝ පුතේ අපි මේ අමුද්‍රව්‍ය කලවම් කරද්දී ඒ ක්‍රියා එම ශිල්පීය ක්‍රම හරියට කරොත් අපේ ආහාරය රසවත්, ගුණවත්, හොඳ වයනයක් වර්ණයක් ඇතුව ලබා ගන්නට පුළුවන්. හැබැයි අපේ කලවම් කිරීම අපි සුපුරුදු පරිදි නැත්නම් සුදුසු ආකාරයෙන් නොකරුවොත් එහෙම අපේ ආහාරයේ ගුණාත්මක බවට හානි වෙන ආකාරය ඔයාලට දැන් පැහැදිලි නේද? ව්‍යංජනය සකස් කිරීමේදී නම් පුතේ අපිට කුළුබඩු ආහාරයට කලවම් කරද්දී අපිට හරි නිදහසේක කරන්නට පුළුවන්. ඒ කියන්නේ අපිට හැඳ එහා මෙහා කරමින් හොඳින් කලවම් කරන්නට පුළුවන්. ඒ අපේ ආහාරය එහෙම කලවම් කරපුවාම තමයි හොඳ රසයක්, හොඳ වර්ණයක්, හොඳ වයනයක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. නම් ඔතනදී ඔයාලා අවබෝධ කරගන්නට ඕනේ ආහාරය අනුව කලවම් කිරීමේ ශිල්පීය ක්‍රමය වෙනස් වෙන විදිය. ඊළඟට පුතේ තව ශිල්පීය ක්‍රමයක් තියෙනවා කැබලි වලට කැපීම. මෙන්න මෙතනදීත් පුතේ මේ අපේ ආහාරයේ හොඳ ලස්සනක්, හොඳ නිර්මාණශීලීත්වයක්, එහෙම නැත්නම් ආහාරය හොඳට මිශ්‍ර කරගන්නට මෙන්න මේ කැබලි වලට කැපීමත් ඉතාම වටිනවා. කැබලි වලට කැපීම කියන ශිල්පීය ක්‍රමයේදී පුතේ අපි පිහියා වගේ දේවල් භාවිතා කරනකොට ඒවා හොඳ මුවහත් පිහියක්, හොඳින් කැපෙන පිහි වගේ දේවල් භාවිතා කරන්නට ඕනේ. ඔයාලා නම් දැකලා ඇති සමහර සූපවේදීන් නම් එළවලු කපනකොට ඒ සඳහා එක් එක් පිහි වර්ග භාවිතා කරනවා. නමුත් පුතේ අපි මුළුතැන්ගේදී සමහර වෙලාවට එකම පිහියකින් අපි මේවා කපීමක් කරන්න පුළුවන්. ඒ වුණත් පුතේ අපේ පිහිය හොඳ මුහත් පිහියක් නම් අපේ ආහාරවලට එහෙමත් අපේ එළවලු තැලීමක් වගේ දේවල් පොඩිවීම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මම මුලින්ම මතක් කරේ කැපීම කියන ශිල්පීය ක්‍රමයේදී අපි ආයුධ භාවිත නැත්නම් අපේ උපකරණ මෙවලම් භාවිතයේදී ඒ විදිහට සැලකිල්ලක් දක්වන්නට ඕනි කියන එකයි. ඉතින් පුතේ මේ කැබලි වලට කැපීම කියන ශිල්පීය ක්‍රමය විශේෂයෙන්ම එළවලු කපා ගන්නා ආකාර හතරක් ඔයාලා පෙළ පොතේ දක්වලා තියෙනවා. එකක් තමයි ජූලියන් ක්‍රමයට කැපීම. මෙහිදි පුතේ කරන්නේ සිහින් දිගටි ආකාරයට කැපීමක්. දිග සෙන්ටිමීටර් 2.5යි, පළල මිලිමීටර් 2යි, ඝනකම මිලිමීටර් 2යි. මේ වගේ එළවලු කපලා පුතේ අපි ෆ්‍රයිඩ් රයිස් නූඩ්ල්ස් වලට කලවම් කරද්දී ඒ එළවලුව එහෙම නැත්නම් ඒ බත් එකත් එක්ක හොඳින් එළවලුව මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. එළවලුවට කපන ආකාරය අනුව මං කියවනේ ආහාරයේ නිර්මාණාත්මක බව ලස්සන එනවා කියලා. පොඩි වීමක් නොවි. ඉතින් මෙන්න මේ විදිහට එළවලු කපලා අපි ඒ වගේ ආහාර වලට එකතු කරගන්නවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා පුතේ, බ්‍රූන් වාස් ක්‍රමයට කැපීම. මෙහිදී කරන්නේ හතරස් කුඩා කොටු ආකාරයට කැපීමක්. හැම පැත්තක්ම මිලිමීටර් 3යි. ඒ කියන්නේ දිග, පළල, ඝනකම පුතේ මිලිමීටර් 3ක් වගේ වෙන ආකාරයට. මෙන්න මේ කුඩා කොටු ආකාරයට කපලා අපි පුතේ සලාද වර්ග වගේ සුප් වගේ දෙයක් සකස් කරන්නට පුළුවන්. ඊළඟ තව ක්‍රමයක් තියෙනවා මසදුවන් ක්‍රමයට කැපීම. මෙහිදී කරන්නේ හතරස් කොටු ආකාරයට කැපීමක්. පැත්තක දිග හැම පැත්තම දිග මිලිමීටර් 5යි. දිග, පළල, ඝනකම මිලිමීටර් 5යි. මේ විදිහට අපි එළවලු කපලා ව්‍යංජන වගේ දේවල් සකස් කරගන්නවා. ඒ වගේම තමයි තව ක්‍රමයක් තියෙනවා පෙයිසෑන් ක්‍රමයට කැපීම. ඝනකම මිලිමීටර් 3යි, පැත්තක් 1 සෙන්ටිමීටර් 1 බැගින් වූ ත්‍රිකෝණාකාර පෙති විදිහට කපන්නත් පුළුවන් මෙහිදී. ඊළඟ මිලිමීටර් 3ක් ඝනකම, පැත්තක් සෙන්ටිමීටර් 1ක් බැගින් වූ හතරස් පෙති ආකාරයට කපන්නත් පුළුවන්. ඒ වගේම තමයි මිලිමීටර් 3යි, ඝනකම විස්කම්බේ සෙන්ටිමීටර් 1ක් වූ රවුම් පෙති ආකාරයට කපන්නත් පුළුවන්. පෙයිසෑන් ක්‍රමයට කපන එළවලු වලින් අපිත් ව්‍යංජනයක් හෝ සුප් එකක් වගේ එවගේ දේවල් සකස් කරන්නට පුළුවන්. ඉතින් පුතේ මෙන්න මේ එළවලු කපන හැඩය එහෙම නැත්නම් කැබලි වලට කැපීම කියන එකත් මෙහිදී අපේ පෝෂණ ගුණය, ඊළඟට රසය, වර්ණය ආරක්ෂා වීමට ඉතාම අවශ්‍ය කරුණක්. ඒ නිසා පුතේ ඉතා හොඳින් සැලකිල්ලෙන් අපේ එළවලු කපා ගැනීමත් කල යුතු වෙනවා. මේකත් අපේ ආහාර පිළියෙල කිරීමේ හා පිසීමේදී භාවිතා කරන ශිල්පීය ක්‍රමයක් විදිහට අපි අඳුනා ගන්නවා. ඊළඟට පුතේ තව ශිල්පීය ක්‍රමයක් තියෙනවා ගැසීම කියලා. මෙහිදී පුතේ විශේෂයෙන්ම බිත්තර ගැසීම කියලාම අපි කියනවනේ. බිත්තර ගැසීම, කේක් පුඩින් වගේ දේවල් සකස් කරනකොට සීනි මාගරින් එකට ගැසීම වගේ දේවල්. මෙහිදී පුතේ උපකරණ භාවිතය, හැන්දක් එහෙම නැත්නම් බිත්තර ගසන යන්ත්‍රය, ඊළඟට මික්ස් විදුලි බීටරෙන් අපි මික්ස් කරනවා, බ්ලෙන්ඩරේනුත් ගැසීමක් අපිට කරන්නට පුළුවන්, පළතුරු ජූස් එකක් එහෙම හදනකොට නේද පුතේ. මෙන්න මෙතනදී අපේ ද්‍රව්‍ය ටික හොඳින් ගැසීමක් වෙනවා, හොඳින් දියවීමක් වෙනවා. අවශ්‍ය දේ අපිට දැන් පුඩිමක් හදනකොට අපිට බිත්තර හොඳින් දිය කරගන්නට ඕනනි, හොඳින් ගැසීමකට ලක් කරන්නට ඕනනි. එහෙම වුණහම අපේ පුඩිම කැබලි නැතුව රසවත්ව හදාගන්නට පුළුවන් වෙනවනි. එහෙනම් මෙන්න මේ ගැසීම කියන ශිල්පීය ක්‍රමයත් අපිට ඉතාම වටිනවා. ඊළඟට තව තියෙනවා පුතේ පදම් කිරීම කියලා ශිල්පීය ක්‍රමයක්. මේක මම පෙරපිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රමයක් විදිහට හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ පුත්තේ අපි ආහාර පිසීමට පැය කීපයකට පෙර මෙන්න මේ පදම් කිරීමේ කියන ශිල්පීය ක්‍රමය භාවිතා කරනවා. අපි ආහාරයට එකතු කරන අමුද්‍රව්‍ය එහෙම නැත්නම් කුළු බඩු ටික හොඳින් ආහාරයට උරා ගැනීමට මෙහිදී සලස්වනවා. පැය කීපයක් තබා තිබීම තුළින් අපි ඒ යොදා ගන්නා අමුද්‍රව්‍ය වල එහෙම නැත්නම් කුළු බඩු වල වර්ණකාරක, රසකාරක ඒ සියලු දේවල් අපේ ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට උරා ගැනීමක් සිද්ධ වෙනවා. එහිදී පුතේ විශේෂ ක්‍රියාවලීන් දෙකක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ විසරණේ සහ බාහිර ආශෘතිය කියන එක. ඒ කියන්නේ විසරණේ යන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ පුතේ වැඩි සාන්ද්‍රණයකින් යුත් මාධ්‍යක සිට අඩු සාන්ද්‍රණ මාධ්‍යයකට ද්‍රව්‍ය අංශු ගමන් කිරීමයි. මම මේක සරලව තව ටිකක් කියලා දුන්නොත් ඔයාලට, ඔයාලා දැන් මස් කෑල්ලක් එහෙම නැත්නම් මස් ව්‍යංජනයක්, පොළොස් ව්‍යංජනයක් පදම් කරනවා කියලා හිතන්නකෝ. අපි මස් මස් ව්‍යංජනේ පදම් කරනකොට අපි ඒකට අමුද්‍රව්‍ය එකතු කරනවානේ. එහෙම නැත්නම් අපි කුළුබඩු එකතු කරනවානේ. රසය ගන්න, වර්ණය ගන්න, වයනය ගන්න මෙන්න මේ කුළුබඩු ටික හොඳට කලවම් කරලා පදම් වෙන්නට අපි තියලා තියෙන වෙලාවේ පුතේ මෙතනදි වෙන්නේ මස් කැබැල්ලේ ජලය තියෙනමනේ. මස් කැබැල්ලේ තියෙන සාන්ද්‍රණය අඩුයි. නමුත් කුළුබඩු වල සාන්ද්‍රණය වැඩිනේ. එතකොට මෙන්න මේ සාන්ද්‍රණය වැඩි කුළුබඩු වල තියෙන සියලුම ද්‍රව්‍යංශු මස් කැබැල්ලට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අන්න එතනදි සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි පුතේ විසරණය. එතකොට අපේ මස් කැල්ලි ඉතාම රසවත් වෙනවා. කුළුබඩු සියල්ල උරා ගැනීමට ලක් වෙලානේ. ඒ වගේම තමයි පුතේ බාහිර ආසුතිය කියලා ක්‍රියාවලියක සිද්ධ වෙනවා. එහෙදි වෙන්නේ වැඩි ජල අණු සාන්ද්‍රණයක සිට අඩු ජල අණු සාන්ද්‍රණයක් දක්වා අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ජල අණු ගමන් කිරීමයි කියන එක. ඒ කියන්නේ පුතේ සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අඩු තැන දක්වා ද්‍රව්‍යංශු ගමන් කරනවා. මෙහිදි පුතේ සරලවම හොඳට මතක තියාගන්න මස් ව්‍යංජනෙම මම කිව්වනේ ජලයේ තියෙනවා කියලා. මස් කැබැල්ලේ ජලයේ කියලා කියන්නේ සාන්ද්‍රණය අඩුයි. වටේට එකතු කරලා තියෙන කුළුබඩු වල සාන්ද්‍රණය වැඩි. එහෙනම් අඩු මස් කැබැල්ලේ තියෙන ජලය සාන්ද්‍රණය අඩුයිනේ. එන්නේ අඩු සාන්ද්‍රණයේ සිට ජලය එළියට ඇද ගැනීමක් සිද්ධ වෙනවා. එළියට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඔයාලා දැකලා තිබේ පදම් කිරීමට සකස් කරලා තියෙන මස් කැබල් මස් ව්‍යංජන වල ජලයේ වගේ දේවල් එළියට එකතු වෙලා තියෙනවා දැකලා ඇති. මෙන්න මෙතනදි සිද්ධ වෙන්නේ බාහිර ආශ්‍රිතිය කියන ක්‍රියාවලිය. ජලයේ ටික එළියට ගිහිල්ලා කුළුබඩු වල රසයේ මස් කැබැල්ලේ ඉතුරු වුණාම මස් ව්‍යංජනේ හරිම රසවත්. පිසීමට ලක් කරනකොට හොඳ සුවඳක්, වර්ණ හොඳ වයනයක් වගේ දේවල් අපිට ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙන්න මේ ක්‍රියාවලීන් දෙකම පුතේ පදම් කිරීම කියන ශිල්පීය ක්‍රමය යටතේ සිද්ධ වෙනවා. ඒ නිසාම අපේ ආහාරය ඉතාම ගුණාත්මක ආකාරයෙන් අපට ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඉතින් පුතේ මම දැන් ඔයාලත් එක්ක කතා කරේ ආහාර පිළියෙල කිරීමේදී යොදා ගන්නා ශිල්පීය ක්‍රම කීපයක්නේ. මෙන්න මේ ශිල්පීය ක්‍රම ටික අපි භාවිතා කරලා පිළියෙල කළ ආහාරය පිසීමට ලක් කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි විවිධ පිසීමේ ක්‍රම භාවිතා කරනවා. එහෙනම් පුතේ මොකද්ද ආහාර පිසීම කියලා කියන්නේ? ආහාර පිසීම කියලා කියන්නේ පිළියෙල කළ ආහාර තාපයට භාජනය කිරීමෙන් පරිභෝජනයේ සුදුසු තත්ත්වයට පත් කර ගැනීම. තාපයේ උදව්වෙන් අපේ ආහාරය පරිභෝජනයේ සුදුසු තත්ත්වයට පත් කර ගැනීමක් තමයි මෙහිදි වෙන්නේ. අපි දන්නවනේ හැම ආහාරයක්ම අපිට අමුවෙන් ගන්නට බැහැ කියලා. අමුවෙන් ගන්නට බැරි සියලුම ආහාර අපි පිසීමට ලක් කරලා පරිභෝජනය පහසු කරගන්නවා. ඉතින් පුතේ මෙන්න මේ පිසීම නිසාත් අපිට විශාල ප්‍රයෝජන රාශියක් අත්වෙනවා. ඒ වගේම ඒකට අපි කියනවා ආහාර පිසීමේදී ලැබෙන ප්‍රයෝජන කියලා. හැමත් නැත්තම් ආහාර පිසීමේ වැදගත්කම විදියට අපි අඳුන ගන්නවා. මොනවද දන්නවද? ආහාරයට ගත හැකි ස්වභාවයට අපේ ආහාරය පත් කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි ආහාර ජීර්ණය පහසු කරගන්නට පුළුවන්. සුත්‍ර ජීවීන් විනාශ කිරීමට හැකියාවක් ලැබෙනවා. ආහාරවල විස සහිත ද්‍රව්‍ය සහ ප්‍රතිපෝෂක ද්‍රව්‍ය විනාශ වෙනවා. ආහාරය රසවත් බව හා රුචිකත්වය ලබා දීමට උදව් කරනවා. ආහාර වේල්වල විවිධත්වයක් ඇති කිරීමට පුළුවන් වෙනවා. ආහාරවල සගන්ධය වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. ආහාර පරිරක්ෂණයේ සිදුවීමක් මෙහිදි සිද්ධ වෙනවා. ඒ කියන්නේ පුතේ ආහාර පිසීම නිසා අපිට ප්‍රයෝජන රාශියක් ලැබෙන බව දැන් ඔයාලට පැහැදිලි නේද? මං කෙටියෙන් කියන්නම්කෝ. ආහාරයට ගත හැකි ස්වභාවයට පත් කරගන්නවා කියන්නේ අපි දන්නෝ අපිට අමුවෙන් ගන්න බැරි ආහාර පිසීමට ලක් කරාට පස්සේ හරිම පහසුයි ආහාරයට ගන්න. මෘදු තත්ත්වයට පත් වෙනවා. ඊළඟට අපිට ආසාවක් ඇති වෙනවා, හොඳ ප්‍රියතාවයක් ඇති වෙනවා. ඒ නිසා අපිට ආහාරයට එකතු කරගන්න පහසුයි. ඊළඟ තමයි පුතේ අපේ ආහාර මෘදු වීමත් එක්ක අපේ ආහාර ජීර්ණය පහසු වෙනවා. ඒ වගේම තමයි අපි තාපය වගේ දේවල් භාවිතා කිරීම නිසා සුත්‍ර ජීවීන් විනාශ වෙනවා ආහාරවල ඉන්න. ඒ වගේම තමයි ආහාරයේ තියෙන විස ද්‍රව්‍යයත් ප්‍රතිපෝෂක ද්‍රව්‍යයත් මෙන්න මේ තාපයට ලක් කිරීම නිසා විනාශ වෙලා යනවා. තව කිව්වනේ රසවත් බව හා රුචිකත්වය ලබා දෙන්න පුළුවන් කියලා. රසවත් බව කියලා අපි දන්නවනේ පුතේ, කුළුබඩු ටික එකතු කරලා හොඳට ගැළපෙන ශිල්පීය ක්‍රම භාවිතා කරලා අපි තාපයත් ලබා දුන්නහම පුතේ ඒවා හොඳින් ක්‍රියාත්මක වෙලා ආහාරය රසවත් වෙනවා. පිසීමට ලක් කරනට ඔයාලා දැකලාදී දැනිලා ඇති ඔයාලට හොඳ සුවඳක් එනවා. මෙන්න මේ සුවඳත් එක්ක අපි කොහේ හිටියත් අපිට බඩගින්නකුත් දැනෙනවා. එතකොට අපිට ආහාර ගැනීමේ ආසාවක් එනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ රුචිකත්වයක් ලබා දීමටත් හැකියාව ලැබෙනවා කියලා. ඒ වගේම තමයි පුතේ ආහාර පිසීම නිසා අපි පිසීමේ ක්‍රම ගොඩාක් තියෙනවනේ. මෙන්න මේ එක් එක් පිසීමේ ක්‍රම භාවිතා කරලා එක් එක් වර්ණයන්ගෙන් එක් එක් වයනයන්ගෙන් අපේ ආහාර වේල සකස් කරගත්තාම ආහාර වේලට විවිධත්වයක් වගේම අපේ රුචිකත්වය තව තවත් වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමයි මං කියවනේ පුතේ, තාපෙට ලක් කරපුවාම කුළු බඩුවල සුවඳත් සමග මිශ්‍ර වෙලා ආහාරයේ සුවඳ එළියට එන தත්ත්වයට අපි කියනවා සගන්ධය කියලා. මෙන්න මේ සගන්ධය අපිට විශේෂ අවධානයක් ආහාර වේල පිළිබඳව ඇති කරනවා. අපේ වාසාව රුචිය ඉතා ඉහලින් වර්ධනය කරන මෙන්න මේ සගන්ධය උදව් වෙනවා. ඒ වගේම තමයි ආහාරයේ සගන්ධය වැඩි දියුණු වීමත් තාපයට ලක් කිරීම නිසා සිද්ධ වෙනවා. ඊළඟට මං කියවනේ පුතේ, අපි ආහාර පිසීමේදී කුළු බඩු වගේ දේවල් එකතු කරගන්නවා වගේම තාපයත් උදව් කරගන්නවා කියලා. තාපය නිසාම ආහාරවල ඉන්න සුත්‍ර ජීවීන් එහෙම විනාශ වෙලා යනවා කිව්වනේ. ඒ නිසාම අපේ ආහාරයේ නරක් වීම ප්‍රමාද වෙලා ආහාර පරිරක්ෂණය වීමත් සිද්ධ වෙනවා. බලන්නකෝ ආහාර පිසීම නිසා අපිට ලැබෙන ප්‍රයෝජන රාශියක් නේද? ඊළඟට පුතේ ඔයාලා තව දෙයක් මතක තියාගන්නට ඕනේ. ආහාර පිසීම නිසා අපිට පිසීමේදී අපේ ආහාරවල තාපය ගමන් කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා කියන එක. මෙන්න මේ ප්‍රධාන ක්‍රම තුන තමයි පුතේ සන්නහිනේ, සංවහනේ සහ විකිරණය. මෙන්න මේ ක්‍රම තුනක් පිළිබඳව උදාහරණයකුත් සමගින් හොඳින් මතක තියාගන්න. මං මෙනින් කතා කරනවා පුතේ, සන්නහිනේ කියලා කියන්නේ ඝන ද්‍රව්‍යක අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීම. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියමුකෝ, අපි රොටි පුච්චනවා කියලා. රොටි පුච්චන කබල රත් වෙලා ඒ කබල උඩ තියෙන, එහෙම නැත්නම් තැටිය උඩ තියෙන, අපි කියනෝනේ භාවිත කරන උපකරණයට කබල කියනවා, රොටි තැටිය කියනවා නේද? ඔය වගේ වචන භාවිත කරනවනේ. මෙන්න මෙහිදී රොටි තැටිය හොඳින් රත් වෙලා රත්තුණු තාපය කෙලින්ම රොටියටනේ යන්නේ, රොටියට ගැටෙනවා ගිහිල්ලා. එතකොට අපේ ආහාරයේ සමග කෙලින්ම තාපයේ ගැටීමක් තමයි මෙන්න මේ සන්නහිනේ කියන තැනදී සිද්ධ වෙන්නේ. ඊළඟ සංවහනේ කියන තැනදී පුතේ, මේ මෙතනදී මාධ්‍යයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සන්නහිනේ කියන ක්‍රියාවලියේදී මාධ්‍යයක් නැහැ. සංවහනේ කියන තැනදී මාධ්‍යයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට පුතේ මෙතනදී රත් වීම පළමුවෙන් සිද්ධ වෙන්නේ මාධ්‍යය. ඔයාලා හොඳින් මතක තියාගන්න බත් පිසීම කියන ක්‍රියාවලිය. එතනදී අපි ජලය භාවිත කරලා තියෙනවනේ. මෙන්න මේ ජලය තමයි ඉස්සල්ලාම තාපය ලබාගෙන රත් වෙන්නේ. එහෙම රත් වෙලා ඒ රත්ුණු තාපය එහා මෙහා ගමන් කිරීමක් සිද්ධ කරනවා. ජලය එහා මෙහා නැටීමක් දකින්නවනේ ඔයාලා. මෙන්න මේ අවස්ථාවේදී ආහාරයේ තාපය අපේ ආහාරය තුලිනුත් ගමන් කිරීම සිද්ධ වෙනවා. එහෙම ගිහිල්ලා අපේ ආහාරය පිසීමට ලක් වෙනවා. එන්න එතනදී ගමන් කරන ක්‍රමයට අපි කියනවා සංවහනේ කියලා. විකිරණේ කියලා කියන්නේ පුතේ පෝරණුවේ පිලිසීමේදී පෝරණුවේ නිකුත් වන තාප කිරණ ඉතා ශීඝ්‍රයෙන් එහා මෙහා අපේ ආහාර තුලින් ගමන් කරනවා. ඒ කියන්නේ අපි පෝරණුවේ යවන්නේ මේ කේක් එකක් හෝ පාන් එකක් පුළුසන විට රත්ුණු කිරණ අපේ කේක් එක හරහා, එහෙම නැත්නම් පාන් ගෙඩිය හරහා යමින් ආහාරයේ පිසීමට ලක් වෙනවා. එතනදී පුතේ මාධ්‍යයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. අන්නේ ඒ වෙලාවේ ගමන් කරන්නේ තාපයේ විකිරණේ කියන මූලධර්මය අනුව. දැන් බලන්න පුතේ, තාප සංක්‍රමණ ප්‍රධාන වශයෙන් තුනයි කිව්වා උදාහරණ සමගත් හොඳින් මතක තියාගන්න. එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැ. මන් තවදුරටත් පුතේ අපි මේවා ගුහාත්මක විද්‍යාගාරයේදී ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට හොඳින් අවබෝධ කරගනිමු. ඒත් එක්ක මම පුතේ තව ටිකක් ඔයාලට ආහාර පිසීමේ ක්‍රම පිළිබඳව කතා කරනවා මෙතනදී. මෙන්න මේ වෙලාවේදී ආහාර පිසීමේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා පුතේ. තෙත්තාපෙන් පිසීම, වියලිතාපෙන් පිසීම සහ උණුමේදෙන් පිසීම. ඔයාලා පෙළ පොතත් මේ වෙලාවේ ළඟ තියාගෙන හොඳින් බලන්න. ආහාර පිසීමේ ප්‍රධාන ක්‍රම තුනයි තෙත්තාපෙන් පිසීම, වියලිතාපෙන් පිසීම සහ උණුමේදෙන් පිසීම. තෙත්තාපෙන් පිසීම පුතේ තව ප්‍රධාන අනුකොටස් හතරකට බෙදලා තියෙනවා. ජලයේ බහා තැම්බීම, වාෂ්පයෙන් තැම්බීම, ස්ටෝ කිරීම, පීඩනයෙන් පිසීම කියලා. වාෂ්පයෙන් තැම්බීම පුතේ වක් වාෂ්පයෙන් තැම්බීම සහ උඳු වාෂ්පයෙන් තැම්බීම කියලා නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා. ගිනි අඟුරුවට පිසීම, ගිනි දැල්ලට අල්ලා පිසීම, ඊළඟට තැටිය කබලේ පිලිසීම, පොරණුවේ පිලිසීම, කර කිරීම, ග්‍රීල් කිරීම, රෝස්ට් කිරීම කියන ඒවා වියලි තාපයෙන් පිසීමේ ක්‍රම විදිහට අපි හඳුනගන්නවා. ඊළඟට උණු මේදයෙන් පිසීම පුතේ නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා. ගැඹුරු තෙලේ පිසීම, එහෙම නැත්නම් බැදීම, නොගැඹුරු තෙලේ පිසීම, එහෙම නැත්නම් බැදීම කියලා අපි කියනවා. මෙන්න මේ නොගැඹුරු තෙලේ පිසීම නැවත කොටස් තුනකට බෙදලා තියෙනවා. හොඳින් බලන්න, නිරීක්ෂණය කරනකොට ඔයාලට පේනවා තෙල් සුවල්පයක් දමා බැඳීම, තෙල් ආලේපෙන් බැඳීම සහ ආහාරය අඩංගු තෙලෙන්ම බැඳීම කියලා. පුතේ එකිනෙක ඔයාලගේ පෙළ පොත අරගෙන මෙන්න මේ පිසීමේ ක්‍රමපිළිවඳ හොඳින් කියවලා බලන්න. මෙහිදී තාපය ගමන් කරන ආකාරය, ඊළඟට ඒ එක් එක් පිසීමේ ක්‍රම යටතේ ආහාර පිසීමට මොන වගේ ආහාරද පිසින්නේ ආදී වශයෙන් හොඳින් ඔයාලා කියවලා බලන්න. ඉතින් පුතේ මම ඔයාලත් එක්ක පුංචි එකීමක නිරත වෙන්නයි හදන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නය, පහත සඳහන් ආහාර වර්ග සඳහා භාවිතා කරන පිටි මෝලි වර්ග ඉදිරියෙන් ලියන්න. පීසා, පැටිස්, තෝසේ, ආප්ප, ඉක්ලියාස්. දෙවැනි ප්‍රශ්නය, ආහාර පිළියෙල කිරීමේදී එළවලු කැබලි කරන ආකාර හතර පිළිබඳ කෙටියෙන් පැහැදිලි කරන්න. තුන්වෙනි ප්‍රශ්නය, ආහාර පිසීමේ ශිල්පීය ක්‍රම දෙකක් උදාහරණ සහිතව විස්තර කරන්න. ඔයාලට කැමති ශිල්පීය ක්‍රම දෙකක් මතකයෙන් විස්තර කරන්න උත්සාහ කරන්න පුතේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ පුතේ, මස්, මාළු, බිත්තර, වටලප්පන්, මාළුපාන් වැනි ආහාර පිසීමේ ක්‍රම එක බැගින් ලියන්න. පස්වෙනි ප්‍රශ්නය, පිසීමේදී ඔබ විසින් සැලකිය යුතු කරුණු තුනක් ලියන්න. අවසාන ප්‍රශ්නය මගේ, මෙම පාඩම තුලින් ඔබ ලබාගත් අත්දැකීම ප්‍රායෝගික ජීවිතයට අදාළ කරගත හැකි අයුරු වැකි තුනකින් ලියන්න. ඉතින් දුවේ පුතේ, ඔයාලා මේ පාඩම පිළිබඳ හොඳින් නැවත නැවත පෙළ පොතත් භාවිතා කරලා හොඳින් කියවලා බලන්න. කියවලා බලලා අවබෝධ කරගන්න. ඊට පස්සේ පුතේ ගුහාතික විද්‍යාගාරය තුල ඔබේ ගුරුතුමිය හමු වෙන දවසක ප්‍රායෝගික පාඩම්වල මෙන්න මේ කරුණු අවබෝධ කර ගැනීම සඳහා නිරත වෙන්න. රූපවාහිනිය බලන්න, අන්තර්ජාලය වගේ දේවල් වැඩිහිටියොත් එක්ක එකතු වෙලා නරඹලා ආහාර පිසීමේ ක්‍රම පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්නට උත්සාහ කරන්න. ඔයාලට මතකයිනි පුතේ, මම අද ඔයාලත් එක්ක කතා කරා ආහාර පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම. ආහාර පිළියෙල කිරීමේ ශිල්පීය ක්‍රම වලට අමතරව අපි තව කරුණු ටිකක් ගැන කතා කරා. ඊළඟට අපි ආහාර පිසීමේදී තාපය ගමන් කරන ආකාර තුනක් ගැන කතා කරා. පිටි මෝලි වර්ග ගැන කතා කරා. ඒ වගේ සකස් කරන ආහාර වර්ග ගැන කතා කරා. ආහාර පිසීමේ ක්‍රම පිළිබඳ කෙටියෙන් අවබෝධයක් ලබා ගත්තා. මේවා නැවතත් බලලා පෙළ පොතත් නිතරම අධ්‍යාපන කාර්යයට වැඩි කාලයක් යොදන්න කියලත් මතක් කරමින් සියලු දෙනාගෙම සමුගන්නවා. සියලුම දුවල පුතාලට ආයුබෝවන්.